ආයුබෝවන් දුවේ පුතේ. කොරෝනා කරදරේ ඇස්සේ වැස්ස ඇවිත් හරි ජරමරේ නේද? වැහි සීතලට හිතට මහා පාළුවක් දැනෙන බව මම දන්නවා. මේ වැහි කාලේ ඉස්කෝලේ ගිහින් තෙමි තෙමි ගෙදර ආපු හැටි, යාළුවෝ එක්ක පන්තියෙන් එළියට පැනලා මහ වැස්සේ තෙමිලා ටීචර්ගෙන් බැනුම් අහපු හැටි මතකද ඔයාලට? ඉතින් මේ අතීතය හැබෙහින් විඳින්න මේ වෙලාවේ අපිට බැරි වුණාට හිතින් යාවෙමු අපි මේ සොඳුරු කාලයට ආයෙමත්. ඉතින් අදත් මම ආවා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයත් රුහුණු සේවයත් එක්ක ඔබ වෙත ගෙනෙන අවකාශයේ පාසල රුහුණු ගුරු ගෙදර වැඩසටහනින්. අද ඔබ හමුවට එන මම අකුරැස්ස සෞභාග්‍ය විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යනි දිල්රුක්ෂි ජයලත්ගේ. භාෂාව කියලා කියන්නේ ඕනෑම ජාතියක සભ્યත්වයේ විදහාලන සාධකයක්. භාෂාව හරි අපූරුයි. පුංචි පුංචි කෝෂයන් තුලින් එළියට එන සමනල් පැටව් එක එක රටාමේ පරිසරයේ මවනවා වගේ එකිනෙකට වෙනස් සාහිත්‍ය නිර්මාණවලත් භාෂාව වෙනස්. සමහර වෙලාවට එකම ලේඛකයෙක්ට උනත් අනන්‍යුණු භාෂා ශෛලීන් කිහිපයක් තිබෙන්න පුළුවන්. අපි කතා කරන්නේ පුරාතන සාහිත්‍ය නිර්මාණයක් වෙන අඟුල්මල් දමනයේ කතා පුවතේ භාෂාව හා එහි සාහිත්‍යමය අගය පිළිබඳව. අඟුල්මල් දමනය මුල් කෘතිය වන අමාවතුරෙහි ගුරුළු ගෝමීන්ගේ භාෂාව ප්‍රතිභාපූර්ණ ලේඛන ශෛලියකට නැකම් කියන බව අපිට පිළිගන්න පුළුවන් සත්‍යයක්. මම පුතාලගේ නිබන්ධනයේ අදාළ පැවරුම තුළ මෙහි භාවිත භාෂාවට උදාහරණ කිහිපයක් දක්වලා තියෙනවා. අපි ඒ ගැන සාකච්ඡා කරමු. පුතාල අදාළ උදාහරණ ලියාගන්න මම සාකච්ඡා කරගෙන යද්දී අතීතයේ බොහෝ පොතපත නිර්මාණය වුණේ ශ්‍රුති ഘോഷර භාෂා රටාවෙන්. ඒකට ප්‍රබල හේතුවක් විදිහට ඒ කාලයේ සාක්ෂරතා මට්ටම අඩු ජනතාවක් විසීම හේතුවක් වුණා. ඒ අනුව තමයි බුදුන් වහන්සේගේ පුරිස ධම්ම සාරතී ගුණය ආශ්‍රය කරගනිමින් අමාවතුර නිර්මාණය වෙන්නේ. මෙම පුරිස ධම්ම සාරතී ගුණය ඉස්මතු වන ආකාරයට එහි පරිශීලනය කර තිබෙන භාෂාව ඉතාමත් අනර්ග ආකාරයට භාවිත කර තිබෙනවා. පාඨකයාගේ මනසට පමණක් නෙවෙයි මසෙසටත් මැවි පෙනෙන තරම් අති දක්ෂායුරින් අවස්ථාවන් නිරූපණයට බලපාලා තියෙන්නේ රචකයාගේ මේ භාෂාව කිව්වොත් නිවැරදි. වැඩි ආරලු බූරලු නැතිව අපි මේ භාෂාත්මක ලක්ෂණ උදාහරණත් එක්ක ගලපගෙන විග්‍රහයකට එමු. එතකොට පුතාලට තේරෙයි අඟුල්මල් දමනෙහි ඇතුළත් භාෂාව වෙන්වෙන්ව හඳුනාගන්නේ කොහොමද කියලා. අඟුල්මල් දමනයේ කතාව තුළ පාලි පාට මිශ්‍ර භාෂා ශෛලියක් නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. මම උදාහරණ කීපයක් පුතාලට කියන්නම් ලියාගන්නත් පහසු වෙන්නත් එක්ක. සොර ක්ලාන්ත විය, මීහි කෙල සිඳී ගියේ, ශරීරයෙන් සේද බස්සි, එකල අඟුල් මල් සොර විස්මිතව, මම පූර්වෙහි දිවෙන ඇතුම් ලුහු බැඳ ගනිම්මය, අසුන් ලුහු බැඳ ගනිම්මය, රත ලුහු බැඳ ගනිම්මය, දිවෙන මුවන් ලුහු බැඳ ගනිම්මය. එතකුදුහොත් මම මේ මහනහු පියවි ගමනින් යන්නාහු බැලපමණින් දිවෙනුයෙම් හඹා ගතහෙමි. සිට මහන. මේ වගේ පුතේ බොහෝ පාලි වචන මිශ්‍ර වුණු භාෂා ශෛලියක් මේ පාඩමේ තියෙනවා. නමුත් පුතාල හොඳට බලන්න, අපිට ඒ පාලි පාට වුණත් ඒව දැනෙන්නේ හරියට සිංහල වචන වගේ. මියෙහි, සේද, පූර්වෙහි, පියේවි, මහන මේ කිසිම වචනයක නුහුරු බවක් අපිට දැනෙන්නේ නෑ පුතේ. ඒකට හේතුව තමයි අතීතයේ ඉඳලම පාලි භාෂාව හා සිංහල භාෂාව අතර මනා සුසංයෝගයක් තිබීම. පාලි භාෂාවෙන් බිඳිලා ආපු සිංහල භාෂාවෙහි වචන බොහොමයක් තියෙනවා. ඒ වගේම පුතේ, මේ පාලි පාඨ තුලින් ඒ ඒ අවස්ථාවන්ට අපූර්ව රසයක් එකතු කරන බව බොහොම පැහැදිලිව අපිට පෙනෙන්න තියෙනවා. දැන් බලන්න පුතේ මේ අවස්ථාව. බුදුන් වහන්සේ අඟුලිමාල හොයාගෙන වනයේට වැඩි අවස්ථාව තමයි මේ. මෙතනදි භාවිත ඒ වචන හරහා වහණේ වෙන්නේ අපූර්ව භාෂාත්මක මිහිරියාවක්. හොඳයි පුතේ, අපි බලමු ඊළඟ භාෂාත්මක ලක්ෂණය ගැන. අනුප්‍රාසයේ මුහුණු ශ්‍රුති ගෝචර භාෂා රටාව අමාවතුර කෘතිය ලියවෙන්නෙම පුතේ අසා රස විඳින භාෂාත්මක සාහිත්‍ය වියමනක් විදිහට. අසා රස විඳින සාහිත්‍ය නිර්මාණවල ශබ්ද රසය කියන්නේ සුලභ දෙයක්. දැන් අපි මතක් කරගනිමු බලන්න, අනුප්‍රාසයේ මුහුණු ශ්‍රුති ගෝෂර භාෂාවට උදාහරණ කිහිපයක්. නොකිය හැක්ක, නොකිය හැක්ක. අනික් රස ඇත්තෝ, අනික් රස ඇත්තෝ. වග වගව යෙති, වග වගව යෙති. නැගි නැගි බස්නා, බහ බහ සිට්වයි. හඹා ගන්මි, හඹා ගන්මි. ලුහු බැඳ ගනිමි, ලුහු බැඳ ගනිමි. දොර පියාලත් මෑ, දොර පියාලා. බලන්න පුතේ, මේ හැම පාඨයකම අනුප්‍රාසයේ මුහුවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම ශබ්ද රසයේ ජනනය වෙනවා. ඒ වගේම ඒ ඒ අවස්ථාවන්වල කුතුහලය ජනනය කරන අවස්ථාවන් පාඨක හෘද ස්පන්දනයන් සමග භාෂාව සමපාත වීමක් මෙහිදී දක්නට ලැබෙනවා කිව්වොත් මම හිතන්නේ සත්‍යයක්. මොකද මේ පාඨක හෘද ස්පන්දනයේ සමග භාෂාව සමපාත වීම කියලා ටීචර් කිව්වේ කියලා මගේ පුතාලා දුවලා කල්පනා කරයි. මෙන්න මේකයි පුතේ, අපි මේ අවස්ථාවක් උදාහරණයට අරගමු. බුදුන් වහන්සේ අඟුලිමාලව දුටුවට පස්සේ අඟුලිමාල බුදුන් වහන්සේ ලුහු බඳිද්දි ප්‍රාර්ථනයක් කරනවනේ ලං වෙන්නට එපා කියලා. බලන්න පුතේ, අවස්ථාවේ මැවෙන පාරිසිටික චිත්‍රය අපේ මනසේ චිත්‍රණය කරන්න කතුවරයා මේ ශ්‍රුති ගෝචර භාෂා ශෛලිය යොදාගෙන තියෙන අපූරුව. මහ පොළව නැගි නැගි බස්නා රලසෙයින් උහු ඇර බහ බහ සිට්වයි. දැන් මේ වචන ඇහෙනකොට පාඨක හෘද ස්පන්දනය වැඩි වෙලා ඊළඟ මොහොත කුමක් වේවිද කියන තැනට කතුවරයා පාඨකයාව අරගෙන එනවා. අන්න ඒ නිසයි මම කිව්වේ පාඨක හෘද ස්පන්දනය සමග භාෂාව සමපාත වෙනවා කියලා. තේරුණාද පුතේ? හොඳයි, අපි ඊළඟ ලක්ෂණයට යමු. ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිතය තමයි ඊළඟ ලක්ෂණය. මේ කතා පුවත තුල කතා කිරීමට දෙදෙනෙකු නොමැති අවස්ථාවලදී පවා ප්‍රශ්නාර්ථවත් යෙදුම් භාවිත කරමින් කතාව ගලා යාමට සලස්වා තියෙනවා. මේ නිසා කතාවෙහි තියෙන මලානිකකම ගිලිහිලා ගිහින් සප්‍රාණිකත්වයක් කතාවට ආරෝපණය වීමක් සිද්ධ වෙනව පුතේ. උදාහරණයක් විදිහට අඟුලිමාලගේ මව ඔහුව සොයාගෙන වනයට එන අවස්ථාව අපිට අරගන්න පුළුවන්. අඟුලිමාලගේ මව වනයට යන අවස්ථාවේ අඟුලිමාල වනයේ තුල නැහැ. ඔහු බුදු පියාණන් සරණ ගිහින්. නමුත් ඇය තනිවම ප්‍රශ්න කරමින් කෑ ගසමින් තම පුතු සොයා වනයේහි ඇවිදිනවා. පුතා හිංසකය, කොහි සිටියේහි? කොයි හුන්නේහි? කොයට ගියේහි? පුත මාහා නොබෙනෙහිනෝ? මෙලෙස ප්‍රශ්න අසමින් ඇය ගමන් කරවීම තුල මේ ආඛ්‍යානයේ එහෙමත් නැත්නම් කතාවෙහි ඒ මොහොතෙහි ඇතිවිය හැකි පාළු ස්වභාවය මගහැරි ඒට සජීවී බවක් එකතු වෙනවා. තේරුණාද පුතේ? එහෙනම් ප්‍රශ්නාර්ථවත් ඉදුම් භාවිතයත් ගුරුළු ගෝමී රචනා ශෛලියේහි සුවිශේෂීත්වයක් විදිහට අපට හඳුනා ගන්න පුළුවන්. හොඳයි පුතේ, අපි ඊළඟට බලමු තවත් භාෂාත්මක ලක්ෂණයක් ගැන. ඒ තමයි සංක්ෂිප්ත රීතිය. අමාවතුර කතුවරයා මේ සංක්ෂිප්ත රීතිය භාවිත කරලා තියෙන්නේ තමන්ගේ කතාව තුළට විශාල ආලෝකයක් අරගන්න. ඒ වගේම සිංහල සාහිත්‍යයේ විශේෂ භාෂා රීතියක් විදියටත් සංක්ෂිප්ත රීතිය අපිට හඳුනා ගන්න පුළුවන්. අපි අරගමු අඟුල්මල් දමනේ කතා පුවත තුළ සංක්ෂිප්ත රීතිය යොදාගත්තු අවස්ථාවක්. අහිංසක කුමාරයා උපන් මොහොතේ බමුණා හා කොසල් රජු අතර ඇතිවන සංවාදය සංක්ෂිප්ත රීතිය යොදාගත් අවස්ථාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මෙහිදී බමුණා පවසන "දවස් ගියසේ සුවද?" එවිට රජතුමා පවසන "දවස් ගියසේ නොසුවය. රෑ මාගේ මගුල් අවිදිලින. රජයට හෝ දිවියට හෝ අන්තරාය වේයයි" යන සිතින් නිදි නොලත්මි. එවිට බමුණා "මහරජ නොබව." රජ "කිමෙක් වේ?" බමුණා "සොරෙක් වේ." මේ ආකාරයට ගලාගෙන යන මහරජහා බමුණා අතර ඇතිවන කතාබහ සංක්ෂිප්ත රීතිය අනුගමනය කිරීම තුළින් ස්වභාවිකත්වයට නෑකම් කියන පාඨකයාට වඩා දැනෙන සංවාදයක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම පුතේ, දිසාපාමොක් ඇදුරුතුමාට අනික් සිසුන් අහිංසක පිළිබඳව චෝදනා කරන අවස්ථාවේදී මේ සංක්ෂිප්ත රීතිය හරි අපූරුවට කතුවරයා යොදාගෙන තියෙනවා. "හේ ධර්මාන්තේ වාසිකව ශිල්ප උගන්නේ වත්සපන කී කී දයක් වහා සපයයි. මන වඩන න්‍යායින් හැසිරේ. පෙම් වඩන න්‍යායින් බෙනේ. කිම්ද දරුවෙනි මෙහි ඇසෙන දෙයක් ඇති. කිමෙක හේ අහිංසක මානවකයා තොපට වරත් දැයි ගත්තාම්හ. යටත්නි මපුතුමා කෙරෙහි නොබිඳ පියටියාව." බලන්න පුතේ, හරි අපූරු ආකාරයට කෙටි වදන් නැත්නම් සංක්ෂිප්ත වදන් සමග මේ අවස්ථාව ගලපා තිබෙන ආකාරය. ඒ වගේම අඟුලිමාල වනයේහිදී බුදුන් පසුපස හඹා යන අවස්ථාවෙහිදීත් කතුවරයා මේ සංක්ෂිප්ත රීතිය භාවිතා කර තිබෙන බවට උදාහරණ අරගන්න පුළුවන්. "සොර ක්ලාන්ත විය. මියෙහි කෙල සිඳී ගියේ. ශරීරයෙන් සේද බස්සී. සිට මහන. මම සිටියෙමි. තොද සිට." ආදී දෙබස් සුලින් එම අවස්ථාවේදී කතුවරයා සංක්ෂිප්ත රීතිය අනුගමනය කළ බවට නිදසුන් මුණගැහෙනවා. හොඳයි දුවේ පුතේ, දැන් පුතාලට හොඳටම පැහැදිලි ඇති මේ සංක්ෂිප්ත රීතිය මිශ්‍ර භාෂා ශෛලියක් අඟුල්මල් දමනේ කතා පුවත තුල තිබෙනවා කියන්නේ මොකක්ද කියලා. අපි බලමු පුතේ ඊළඟට සංවාද භාවිතයේ තියෙන භාෂාත්මක ලක්ෂණය. මේකට නම් උදාහරණ මුල් කතාව පුරාවටම විහිදලා තියෙනවා. ඒ අතරින් භර්ග බමුණා උදෑසන රජුන් හමුවන අවස්ථාව, අනික් සිසුන් ගුරුවරයාට කේලම් කියන අවස්ථාව, බුදුන් වහන්සේ සහ අඟුලිමාල වනයේහි මුණ ගැහෙන අවස්ථාව, බුදුන් වහන්සේ සහ කුසල් රජු මුණ ගැහෙන අවස්ථාව ආදී ප්‍රධාන අවස්ථාවන් තුල දිගහැරෙන සංවාදවල උසස් බව මෙම කතාව සාර්ථක වීමට බෙහෙවින් බලපාලා තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. කෙටියෙන්ම කියනවා නම් පුතේ, අඟුල්මල් දමනේ කතාවෙහි අරමුණ වුණ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණයේ ඉස්මතු කරවීමට මේ කතාවෙහි භාවිත දෙබස් නැතිනම් සංවාද බෙහෙවින්ම උපකාරී වෙලා තියෙනවා. මම හිතන්නේ පුතාලට ඉතාමත්ම පැහැදිලි ඇති අඟුල්මල් දමනේ කතාව තුළ භාෂාව හා එහි පවතින සාහිත්‍යමය අගය පිළිබඳව. ඉතින් අදත් පාඩම නිමා කරලා සමුගන්නටයි මේ සූදානම් වෙන්නේ. නැවතත් දවසක ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්. මම අකුරැස්ස සෞභාග්‍යා විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යනි දිල්රුක්ෂි ජයලත්ගේ